Can we have the next speaker? Honorable Sajit Premadasa, you have 15 minutes. Honorable Sajit Premadasa, you're on your feet. Can you proceed, Honorable Sajit Premadasa?
Sabhave Satya Asatya Pilibandava Lukuadya Vivadya Kana Vastavaka Mankamati Datta Kendriyava Satya Karunu Kipayak Idiripat Kara 1978 එක්සත් රාජධානියේ ආයෝජකෙක් ආයෝජනය කරලා ආරම්භ කරපු කර්මාන්ත ශාලාවක් අද මුළුමනින්ම වැහිලා 2000ක් මහපාරේ. එතකොට මම පෙන්වන්න හදන්නේ 2028 ණය ආපහු ගෙවන්නට අපි ආපහු බැඳිලා තියෙනවා. ඒ සඳහා ආර්ථික වර්ධන වේගයක් 5%ක නඩත්තු කරන්න තියෙනවා. ඒක කරන්න පුළුවන් ද කර්මාන්ත ශාලාව ඇහෙනකොට? නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව ඇහිලා තියෙනවා 2000ක් මහපාරේ. එදා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරනකොට ඒව ආරම්භ කරන්න එපයි කිව්වා. ඒව විනාශ කරනවායි කිව්වා. ඒව ගිනිබත් කරනවායි කිව්. අද 5%ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කරන්නට මේ රජයට වගකීමක් තිබෙනවා. මොකද ඒක නඩත්තු කරේ නැත්නම් 2028 ණය ගෙවන්නට බැරිව අපි බංකොලොත් වෙනවා. අපි රජයට කියන්න කැමතියි මේ කර්මාන්ත ශාලාව වැහිලා තිබෙන්නේ විවිධ හේතුන් මත. ඒ ආයෝජකයා කියනවා තවදුරටත් කර්මාන්ත ශාලාව නඩත්තු කරගෙන යන්නට මේ රටේ සුදුසු ආර්ථික පරිසරයක් වාතාවරණයක් නැහැ. විශේෂයෙන්ම සඳහන් කරනවා කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් පිරිවැය වැඩිවීම ගැන. අපි යෝජනා කරනවා රජයට ඉදිරියේදී තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසියන් අවදානමක් තිබෙනවා. ඒක අපි කියන කතාවක් නෙමෙයි. ඇංගලුම් කර්මාන්ත ශාල හිමියන්ගේ සංගමය ජාෆ් කියන ආයතනයේ සමාජිකයෝ ඒ අනතුරු ඇඟවීම කළා තිබෙනවා. ඒ අවදානම ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් මේකයි සත්‍ය. අද ආර්ථිකයේ වර්ධනය වෙන වෙනුට ආර්ථිකයේ පණ ගන්වන කර්මාන්ත ශාලා අද වැසී යන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. අපි රජයට කියනවා වහම මැදිහත් වෙන්න. 1978 ඉඳලා මේ ක්‍රියාත්මක වුණු නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව වැසී යන්නට හේතුව ඒ ආයෝජකත් සමග හමු වෙලා ඒසේ කරන්නට එපා. මේ කර්මාන්ත ශාලාව ඉදිරියටත් නඩත්තු කරගෙන යෑම සඳහා අවශ්‍ය උපරිම ශක්තිය ලබා දෙන්නට ඔබ මැදිහත් වෙන්න. ඉගෙන ගන්න ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක වුණයින් පස්සේ ඒ හැම ආයෝජකෙක් සමග හොඳ සංවාදයක් ක්‍රියාත්මක වුණා. රජයත් ආයෝජකයත් අතර මොනෑම හෝ අවස්ථාවක අපහසුතාවයන් අභියෝග ඒ ආයෝජකයට එල්ල වෙනකොට රජය මැදිහත් වෙලා පහසුකම් සපයන්න හැටියට කළ හැකි ආධාර උපකාර කරා නීති රාමුව තුල. විශේෂයෙන්ම සත්‍ය අසත්‍ය ගැන වාද විවාද වෙනකොට මේක සත්‍යයක්. නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව දැනට දින දෙකකට තුනකට පෙර වසා දැම්මුවා 2000ක් මැද මහපාරේ. ඒ වගේම මම කියන්න කැමති මේ අවස්ථාවේ ඒ රැකියා අහිමි වෙන 2000 වෙනුවෙන් මොකද්ද මේ රජය ගන්න පියවර? දැන් වැඩ කරන ජනතාවගේ වීරෝ හැටියට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සුපිරි දක්ෂ හැටියට මහ ජනතාව ඉදිරියට ආවේ. මේ රැකියා අහිමි වෙන 2000කගේ වගකීම ඔබ බාර ගන්නවා. මොකද්ද එයාට ලබා දෙන පහසුකම්? ඒ වගේම සත්‍ය අසත්‍ය ගැන වාද විවාද කරන මේ මොහොතේ අපිට කියන්නකෝ බලන්න 9000 විදුලි බිල 6000 කරනවා කිව්වද නැද්ද? 3000 විදුලි බිල 2000 කරනවා කිව්වේ නැද්ද? කවුද කිව්වේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නොවේද? 33%කින් විදුලි බිල අඩු කරනවායි කිව්වද නැද්ද? ඇත්ත වශයෙන්ම කිව්වා. ඒ කියපු දේවල් ඩිලීට් කරන්න බෑ. ඒ කතා ඔක්කොම තියෙනවා, රූප රාමු ඔක්කොම තියෙනවා. එතකොට 33%කින් විදුලි බිල අඩු කරනවායි කියලා දැන් කියනවා 118%කින් වැඩි කරන්න ඕනේ. මොකද මේකට හේතුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය, ඒ දේශපාලන පාර්ශවය ජනතාවට ලබා දුන්නු පොරොන්දුවක් තමයි පවතින පැවතුණු IMF ගිවිසුම ඒ යෝජනා වෙනස් කරනවයි කියලා. DSA එක වෙනස් කරනවයි කිව්වා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව එක තියෙනවා. අපි කියන දැල් නෙවෙයි, ඔබතුමන්ලාව මුද්‍රණය කරලා ජනතාවට ලබා දුන්නු දේ. එතකොට ඒක කරන්නේ නැතුව ඒ තිබුණු ගිවිසුමම ඉදිරියට ක්‍රියාත්මක කිරීම තුළ ඔබ යටත් වෙනවා IMF කොන්දේසිවල. දැන් IMF එක කියනවා විස්තීර්ණ ණය පහසුකම් වල ඊළඟ වාරිකය දෙන්න මේ cost recovery pricing එකකට යන්නේ නැත්තම්. අපි කියන තර්කය මෙන්න මේකයි. විදුලි පාරිභෝගිකයින් ඉන්නවා 61,00,000. අපි කියන cost recovery pricing ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වැදගත්. පැවැත්මූ දෙස. හැබැයි ඒකක 30 දක්වා මේ රටේ 115,000 ඉන්නවා. ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනයේ තවත් 116,000 ඉන්නවා. ඒකක 90 දක්වා තවත් 116,000 ඉන්නවා. ඔක්කොම 147,000. මේ පොඩි මිනිස්සු වෙනුවෙන්, මේ 147,000 වෙනුවෙන් ඒ cost recovery ක්‍රමවේදයට ඇතුළත් කරන්නට ඕන යම්කිසි සහනයක්, සහනාධාරයක්, ඉලක්කගත සහනාධාරයක්. මේ ජන සමාජයේ අසරණම කොට්ටාසය 147,000 පාරිභෝගිකයින්. ඒකක 90 දක්වා ඒ පාරිභෝජනයේ නියැලෙන මේ රටේ ප්‍රජා. ඉතින් කවුද බොරු කියන්නේ, කවුද ඇත්ත කතා කරන්නේ කියන එක ඔබම දන්නවා. 9000 බිල 6000 කරනවයි කියලා, 3000 බිල 2000 කරනවයි කියලා, 33%කින් විදුලි බිල අඩු කරනවයි කියලා. දැන් 18%කින් වැඩි කරන්නේ සත්‍ය රජ කරවන්නද, බොරු රජ කරවන්නද? ඒකට උත්තරයක් අවශ්‍යයි. ඒ වගේම අපි දකිනවා විශේෂයෙන්ම රණවිරු දිනයත් සමග රණවිරු සැමරුම් පිළිබඳව, රණවිරුවන් පිළිබඳව බොහොම ලොකු සාකච්ඡාවක් යන සමාජයේ. මේක සත්‍ය පිළිගන්නට ඕනනේ. මේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත ඒ වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ, ඒ රණවිරුවන්, රණවිරුවන් කියන වචනේ කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ රණවිරුවන් ඇයි ඔක කියන අධිමදි කරන්නේ? ඒ වගේම මොකද්ද රණවිරු සැමරුම කියලා අපි අර්ථකථනය කරන්නේ? මේ ජීවිත ඇස් ඉස්මස්ලේ පරිත්‍යාග කරපු ඒ රණවිරු පවුල්වල දරුවන්ට අම්මලා නැති වුණා, තාත්තලා නැති වුණා. ඒ රණවිරු පවුල්වල සුභ සාධනයට අපි ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක ගැන තේරෙන්නේ නැත්නම් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඇමරිකාවේ රණවිරුවන්ට ඇමරිකාවේ සොල්දාදුවන්ට ඒ ලබා දෙන සුබ සාධනෙ අපේ රටේ රණවිරුවෝ කියලා ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශයේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ හැඳින්වුවට ඇත්ත වශයෙන් මේ වචනේ පරිසමාප්තාර්ථයෙන් ඒ අයට ශක්තිය ලැබෙනවා ඒ අය වෙනුවෙන් නිවාස ව්‍යාපෘති හදනවා ඊට පස්සේ කියනවා ඉඩමට සල්ලි දෙන්න ගෙවල් වලට සල්ලි දෙන්න කියලා එහෙම දෙය කරපු කැපකිරීමට අපි ආපස්සට සලගන්නේ දැන් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ 34,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය බලහත්කාරයෙන් සොච්චමක් ගෙවලා ලක්ෂ 30ක් වැනි පොඩි ගාණක් ගෙවලා ගෙදර යවන්න හැදුවා. මං අහන්න කැමති ඒ ප්‍රතිපත්ති මේද මේ රජය අනුගමනය කරන්නේ. ඒ නිසා රණවිරුවන් වෙනුවෙන් කතා කරනවා වගේම කතාවට වැඩිය රණවිරු පවුල්වල දූදරුවන්ගේ ස්වාමි පුරුෂයා හිමුණු භාර්යාවන්ගේ ඒ භාර්යාවන් රහිමුණු ස්වාමි පුරුෂින්ගේ ඒ පවුල රැක ගන්නට ඕන ඒ පවුලේ සුබ සාධනෙ වෙනුවෙන් කටයුතු කරන්නට ඕන රණවිරු සැමරුම හුදෙක් දේශපාලන වාසීකට සීමා කරලා රණවිරුවව නැවතත් තරක් දේශපාලන පාපන්දුවක් කරගන්නේ නැතුව රට දය වෙනුවෙන් ඒ අභීත ක්‍රියාවලියේ නිරත වුණු ඒ වීරෝදාර රණවිරු පවුල්වල සුබ සාධනෙ වර්තමාන ආරක්ෂක අංශවල සුබ සාධනෙ එයට තියෙන අඩුපාඩුකම් වලට අවධානය යොමු කරලා රට දය වෙනුවෙන් කරපු ඒ විශිෂ්ට කාර්යභාරයට ප්‍රතිඋපකාරයක් ඉෂ්ට කිරීම අද යුගයේ අවශ්‍යතාවය. ඊයේ දිනේ මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කරා සමගි ජන බලවේගයේ නායකින් සමගි ජන බලවේගයේ දේශපාලකගෙන් පාතාලය සමග සම්බන්ධයි කියලා. මං ඉල්ලීමක් කරනවා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ කරුණා කරලා පාතාලයත් එක්ක සම්බන්ධ සමගි ජන බලවේගයේ නායකයෝ කවුද? නායකයා සම්බන්ධද? ඒ නායකත්ව කණ්ඩායමේ ඉන්න තනතුරු ලබන තනතුරු දරන අය සම්බන්ධද? සමාජිකයෝ සම්බන්ධද? ඒ කරුණු කාරණා ඉදිරිපත් කර. ගත්තු කොටට තවත් බොරුවක් තුලින් රට අන්දවන්න හදන්නේ නැතුව රටේ ජනතාව රවට්ටන්න නැමතත්වරක් හදන්නේ නැතුව අපි කියනවා බොහොම පැහැදිලිව සමගි ජන බලවේගයේ පාතාලයත් එක්ක සම්බන්ධ නැහැ. අපිට ප්‍රශ්නයක් තිබෙනවා දිගින් දිගටම මේ රටේ මිනීමරු සංස්කෘතිය ක්‍රියාත්මක වෙනකොට එය මැඩ පවත්වන්නට මේ රජයේ අපොහොසත් වන්නේ ඇයි?
Honorable Sajith Premadasa, you have 2 more minutes of your time allocated.
I'll take my time. Thank you very much. ඇයි මේ මර්ධන සංස්කෘතිය මිනීමරු සංස්කෘතිය ම්ලේච්ඡත්වය මිනීමරු කල්ලි පාතාල කල්ලි මේ රටේ ජනතාවගේ ජන ජීවිත විනාශ කරන මොහොතක ඇයි ඒ වෙනුවෙන් පැහැදිලි ක්‍රියාදාමයක් නොගන්න කියන එක ගැන අපි ප්‍රශ්න කර සිටිනවා. ඒ වගේම අද වර්තමානයේ බඩු මිල දිහා බැලුවා year on year බැලුවොත් වසරක් ඇතුළත වැඩිවීම තක්කාලි 100%-114%කින් සමාවෙන්න 100%-1114%කින් වැඩි වෙනවා. කැරට් 100%-700%කින් ගෝවා 100%-567%කින් වට්ටක්ක 100%-186%කින් වම්බටු 100%-150%කින් අවමිරිස් 100%-150%කින් පතෝල 135කින්, පොල් ගෙඩියක් 96කින්, බෝංචි 60කින්, පොල්තෙල් ලීටරක් 57කින්, දෙහි 50කින්, රතුළුණු ආනයනික 44කින්, අර්ථපල් ආනයනික 30කින්, අර්ථපල් දේශීය 29කින්. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා. වසරක් ඇතුළත බඩුබිල වැඩිවීම. අපි අහන්න කැමති මේ බඩුබිල වැඩිවීමත් එක්ක සාපේක්ෂව, ඒට සමාන්තරව පවුලක් ලබන ආදායම, ගෘහයක් ලබන ආදායම, පුද්ගලයෙක් ලබන ආදායම මේට සාපේක්ෂව වැඩි වෙලා තිබෙනවා. ඒසේ සිද්ධ වෙලා නැහැ. සැබෑ ආදායම, රියල් ඉන්කම් අඩු වෙලා එකතන හිර වෙලා, ඉට් හස් බිකම් ස්ටැග්නන්ට්. සැබෑ ආදායම අඩු වෙමින් පවතින. පුළුල්ල අසමානාත්මතාවය නිර්මාණය වෙලා තිබෙනවා. වයිඩනින් ඉනික්වලිටි, දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා. මන්ද පෝෂණය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයේ අවධානය යොමු කරන්නට කැමති මේ සත්‍යය පිළිබඳව. මේව බොරු නෙමෙයි, මේක තමයි ඇත්ත. අද රටේ ජනතාවට ජීවත් වෙන්නට බෑ. බඩුමිල වැඩි වෙලා, ජීවන බර වැඩි වෙලා, පීඩනය, අසහනය, දුක කඳුල, වේදනාව වර්ධනය වෙලා. නමුත් රජයට මේ පිළිබඳව විසඳුමක් නැහැ. අවසාන වශයෙන් මං හිතන්නේ ලුණු පිළිබඳව ලොකුවට කතා වුණා. සත්‍ය අසත්‍ය පිළිබඳව කතා වුණා. මං දත්ත කේන්ද්‍රීයව සත්‍ය කීපයක් කියන්නේ. ඒක පුද්ගල පාරිභෝජනය අපේ රටේ ලුණු ග්‍රෑම් 9.2. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කරන යෝජනාව අනුව එය විය යුත්තේ 5යි, ග්‍රෑම් 5යි. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ප්‍රමාණයට වැඩිය වැඩි ප්‍රමාණයක් ලුණු පාරිභෝජන වේ. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යය. ඒ වගේම අපේ රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාවය දළ වර්ෂයේ මෙට්‍රික් ටොන් 180,000. ඒ වගේම අපි ගත්තොත් දළ වර්ෂයේ හම්බන්තොට, පළටුපාන, බූන්දල, ඒ වගේම මන්නාරම, එලිෆන් පාස්, මේ සියල්ලකගෙම මේ මොහොත වන විට උපරිම නිෂ්පාදනය දළ වශයෙන් 140,000, 150,000 ධාරිතාව, නිෂ්පාදනය කළ හැකි ධාරිතාව. විනාඩියක් මම මේ කතා කරන්නේ පොටෙන්ෂල් එක ගැන, ධාරිතාවය ගැන. ඉතින් ඇත්ත වශයෙන්ම කොහොමටත් අපේ රටේ ලුණු අවශ්‍යතාවය අපි සපුරාලනවද නැද්ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රජයට බැරි වෙලා තිබෙනවා හරියාකාරව මේ ගැටලුව අවබෝධ කරගෙන කලට වේලාවට ඇති විය හැකි හිමියන් පිළිබඳව පුරෝකථනයන් නෑ, මට ඔබතුමාට බාධා කරන්නේ නැහැ. කරුණාකරලා මට කතා කරන්න අවස්ථාව දෙන්න. කරුණාකරලා මගේ කතාවෙන් පස්සේ ඔබතුමා උත්තර දෙන්න. මම ඔබතුමාට බාධා කරේ නැහැනේ.
You may continue please.
මෙතන තියෙන ගැටලුව, මේ රජයට තේරුමක් නැහැ, හැකියාවක් නැහැ පුරෝකථනයක් කරලා එස්ටිමේෂන් එකකට ගිහිල්ලා කාලගුණික දේශගුණික තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ ඇතිවිය හැකි හිඟ සඳහා උත්තර සපයන්, විසඳුමක් සපයන්. ඒක බොරුවක් නෙවෙයි, ඒක සත්‍යයක්නේ. ඔබතුමාලට වැඩ බෑනේ. ඔබතුමාලා අදක්ෂයේ කොට්ටාසයක්, වැඩ බැරි කණ්ඩායමක්නේ. ඒක පැහැදිලිනේ. ඒක මේ දත්තවලින්ම පැහැදිලි. දැන් බලන්න, මේ හිඟයක් ඇති වෙනවයි කියලා දැන දැන ඔබතුමන්ල ජනවාරි මාසේ ඇනුමුම් කරනවා මෙට්‍රික් ටන් 450. මේ දනදනක් අයහපත් කාලගුණික තත්ත්වයන් දේශගුණික තත්ත්වයන් මත සිදුවෙන දේවල් පිළිබඳව අනිත් හැමෝම දන්න ආණ්ඩුව දන්න අනිත් හැමෝම දන්න පාලකයෝ දන්න ඉතින් පැහැදිලිව මේ ලුණු ප්‍රශ්නේදී මම කියන්න කැමති ඔබතුමාලා රජයක් හැටියට ලුණු ගැන විතරක් නෙමෙයි රාජ්‍ය පාලනය තුල ඔබතුමාලගේ තියෙන්න ඕන යම් කිසි සැලසුම් කරන සිනාරියෝ ප්ලෑනින් එක දැන් මොකද්ද ඔබතුමාලගේ සිනාරියෝ ප්ලෑනින් එක GSP Plus පිළිබඳව දැන් මොකද්ද ඔබතුමාලගේ සැලැස්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අර ආර්ථික ආරක්ෂක බැමි economic protectionism මොකද වැඩ පිළිවෙල දැන් මම දැක්ක ඔබතුමාලගේ හැමතිවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවෙන් යවපු ලියුමුටලු අර දින 90ක් අර බදු ටික තීරු බදු ටික නතර කරේ කිය. ඒ ඔය වගේ විහිළු කතා කියලා හරියන්නේ නැහැනේ. ඊට පස්සේ වෙනම නියෝජිත කණ්ඩායමක් ගියාලු ආණ්ඩුව නියෝජනය කරගෙන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වා. කෝ ඒකාබද්ධ නිවේදනේ? නෑ ඒක පාර්ශවීය නිවේදනයක් රජය නිකුත් කළා තියෙනවා. ඒකාබද්ධ නිවේදනයක් කියන්නේ joint statement. ඒකාබද්ධ නිවේදනය. නමුත් නිවේදනය ඒක පාර්ශවීය. ආබිටරි නිවේදනය. රජය තමන්ට හිතුණු දේ තමන්ගේ නියෝජිත කණ්ඩායම කියපු දේ අනුව නිකුත් කරන. ඉතින් මේකද සිනාරියෝ ප්ලෑනින් කියන්නේ? මෙහෙමද රටක් පාලනය කරන්නේ? ඉතින් මම ඉදිරිපත් කරපු දත්ත පිළිබඳව මං හිතන්නේ කිසිම කෙනෙකුට බොරුවක් කියලා කියන්න බෑ. මොකද මේවා ලේඛනගත වාර්තා ඉදිරිපත් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආර්ථිකය පිළිබඳව සාකච්ඡා වෙන මේ මොහොතේ මතක තබා ගන්න ආර්ථික වර්ධන වේගය අපි වේගවත් කරේ නැත්නම් 2028 එන ආර්ථික සුනාමිය මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ හැමෝම ගෙඩිය පිටින්ම හිතාගෙන ඉන්නේ මේ IMF ගිවිසුමෙන් රට බේරයි කියලා 105 ආර්ථික වර්ධන වේගය නඩත්තු කරේ නැත්නම් 2028 විදේශ ණය ටික ගෙවන්න බැරි වෙනවා රටක් හැටියට අපි තවත් අවස්ථාවකදී බංකොලොත් භාවයට ලක් වෙනවා ඒ පිළිබඳව අපි කියනවා රජයට පැහැදිලි සැලැස්මක් නැහැ කරුණා කරලා දැන්වත් මේ සිදුවෙන්නට යන විනාශය පිළිබඳව අවබෝධයක් ලබාගෙන විශේෂයෙන්ම ආයෝජකය සමග හොඳ හිතයිසි මිත්‍රශීලීත්වයක් ඇති කරගෙන ඍජු විදේශ ආයෝජන අපේ රටේ වැඩි කරන්නට ඕන නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රය අපි ප්‍රවර්ධනය කරන්නට ඕන ඒ වගේම තොරතුරු තාක්ෂණ අපනයන ශේෂ්ත්‍රයට අපි මුල් තැන දෙන්නට ඕන අර තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයට 15% බදු ගහලා හරියන්නේ බෑ හරියන්නේ ඒකෙන් තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය වෙන්නේ නැහැ එනිසා මේ කරුණු කාරණා හිතට අරගෙන රට වෙනුවෙන් යහපත් පියවරක් ගන්නට ඔබ කටයුතු කරයි කියලා විශ්වාස කරමින් මගේ අදහස් කීපේ අවසන්
කරනවා. Dear honorable, you can have 30 seconds please.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩියක් මේ නෑ විනාඩිය මේ විපස්සනායකතුමා කරපු පැහැදිලි කිරීම ඇතුලේ නිවැරදි නැති කරුණු ටිකක් එතුමා ඉදිරිපත් කළා. එතුමා කිව්වා ලුණු පරිභෝජනය මෙට්‍රික් ටන් 180,000 එක හරි. එතුමා ඊට පස්සේ කිව්වා අපේ කැපැසිටි තියෙන 140,000 කියලා. දැන් ටීකට කලින් ඔබතුමාගේ පිටිපස්සේ මන්ත්‍රීවරු කිව්වා ලුණු ගෙනාවේ නැහැ අවුරුදු 15කින් කියලා මං කිව්වා. 15කින් ලුණු ගෙනාලා නැහැ. ඒක හරි. අපේ කැපැසිටි එක 102යි. ඒ නිසා අපි ලුණු පෞද්ගලික සමාගම් තියෙනවා 15ක් විතර අපේ රටේ රජයට ආයතන ආයිති දෙකක් තියෙනවා. ඊට අමතරව පුත්තලම සෝල්ට් එක සමුපකාරවටයි දෙක තියෙන. ඒ නිසා මේ තුන මේ සියල්ල එකතු කරගත්තාම කැපැසිටි එක 102ක් තියෙන විපක්ෂ නායකතුමා 180,000 අපේ පරිභෝජනය. ඒ නිසා ඒ කරුණ නිවැරදි කරගන්න කියලා මම කියන්නේ ඔබතුමාට.
Honorable. Yes honorable.
තාගෙන මම පොඩි සංශෝධන විනාඩියකින් potential capacity කියලා එකක් තියෙනවා. Actually realizable capacity කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ capacity එකේ ධාරිතාවේ යම් ප්‍රමාණයක් කියලා දෙයක් තියෙන නමුත් සත්‍ය වශයෙන්ම විනාඩියක් කාලගුණික දේශගුණික තත්වයන් තුළ ඇත්ත වශයෙන්ම ඒ කැපෑසිටි එක යථාර්ථවාදීව රියලයිස් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන. ඒකයි මම අදහස්
කරේ. Yes, honorable. Can we have the next speaker, honorable members? Honorable Shanta Padmakumara Subasinghe. Yes, honorable Anand Vijayapala. What is your
ගරුණියෝජ කතානායකතුමනි විපක්ෂ නායකතුමා මතු කරපු කාරණාත් සම්බන්ධයෙන් මම මේ සභාවට ඊයේ දිනේ ඊට පෙර දිනකදී පාතාල සම්බන්ධකම් සහ දේශපාලන සම්බන්ධතා පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි වගකීමක් සහිතව තමයි ඉදිරිපත් කරේ. තුමා කියනවානේ ඩේටාත් එක්ක ඉදිරිපත් කරන්න කියලා දත්තත් එක්ක අපිට පුළුවන් සජබෙත් එක්ක තියෙන මේ පාතාල සම්බන්ධකම් සදබේ සමහර මන්ත්‍රීවරුන් සමග තියෙන පාතාල සම්බන්ධකම් පිළිබඳව මේ සභාවට හෙළි කරන්න. දැන්ට විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා. විමර්ශනයෙන් පසු අපි මේ සභාවට කාරණා ඉදිරිපත් කරනවා. මේ මං ඔබතුමා ඇන්සාදික බැලුවා නම් මම මෙතනදී සමහර නම් ඉදිරිපත් කරා. නැවත මම නැවත අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කරා නම් ඒක වගකීමක් ඇතුව ඉදිරිපත් කරේ. මෙතන බොරු කියන්න අපි සූදානම් නැහැ. ඔබතුමාලට මේ පාර්ලිමේන්තු හැම වෙලාවෙම මේ තම තමන්ට ඕන දේවල් කියන්න මේක පාවිච්චි කරන්න බෑ. අපි වගකීමක් ඇතුව කියලා තියෙන්නේ නම් ඉදිරිපත් කරලා තියෙනවා. හන්සාඩ් එක ඔබතුමා ආරම්භ බලන්න. ගිය සතියේ පෙරල් සතියේ ඉදිරිපත් කරා. ඒ හින්දා මම ඉදිරියටත් මම මේ පිළිබඳව කාරණා ඉදිරිපත් කරනවා. දැන් විමර්ශනයක් කරනවා. විමර්ශනයක් කරන හින්දා මම මේ වෙලාවේ නැවත කරුණු ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ ගරු නියෝජක කතානායකතුමනි.
Yes, honorable leader of the opposition, you may take a 30 second please.
ඔබතුමාගෙන් අහන්න කැමතියි සමගි ජන බලවේගයේ පක්ෂයේ නායකකාරකාදීන් සමාජිකින් සම්බන්ධ නම් පාතාලයත් සමග ඔබතුමා හෙළිදරව් කරන්නම් ගම් එක්ක.
Okay.